ఏతం సంతం ఏతం పనీతం యజ్ఞం సబ్బ సంఖార సమతో సబ్బూపతిపతి సబ్గో సంహక్షయో విరాగో నిరోధో నిబ్బానం మే శాంతే మే ప్రణీతే నం శీల సంస్కారం గే సంసీన శీల ముఖీన్ అతహరదనీన సంహావక్షేత్రీన నోయమ నంబు విరాగ్య ననత్మ నంబు నిరోధ్య నిమ నంబు నిబ్బానం
అతిపూజనీయ మహోపాధ్యాయ మాహి పారన్ మహంతి ప్రధాన గరుత్ర యోగావతి మహాసంఘరత్ని నవతరాయి నిబ్బానేన మాతృకాయ అటకే పాత్రం లగన దేశ నామాలాయి చేక్కన దేశమే అయి బుద్ధరజానన్ మహంసే ఓహో నా హో యనుయన్ ఏకాంత వశేన్ తిరుతురాక్ నోదీ పసికిన్ తబు అవ్యాకత వస్తు దహాయ వివరణే నొకల ప్రశ్న దహాయ గెన පහුගිය දේශනයේදී අප තරමක් දුරට සාකච්ඡා කළා. ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමට හේතුව හැටියට අපි දැක්ුවේ ඒ ප්‍රශ්න යම් යම් මිත්‍යා දෘෂ්ටි මිත්‍යා මත උඩ පදනම් වී තිබීමයි. ඒවා ඒ මිත්‍යා දෘෂ්ටිවල තිබු දෙන නිසා ඒ ප්‍රශ්නවලට අර විදිහේ නිශ්චිත පිළිතුරක් දීම ඒ දෘෂ්ටි තහවුරු කිරීමක් වෙනවා, ඒ දෘෂ්ටි පිළිගැනීමක් වෙනවා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒවාට කිසියකට පිළිතුරු දුන්නේ නැහැ, ඒකාන්ත පිළිතුරක් දුන්නේ නැහැ. සාශ්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් මේ ප්‍රශ්න තුළින් එබිකම් පාන ඇති ගියවර දේශනයේදීත් තරමක් දුරට පැහැදිලි වෙන්න ඇති. අපේ මාතෘකාවට කෙලින්ම අදාළ වෙන තථාගතවරයාගේ මරණින් මතු තත්ත්වය පිළිබඳ චතුෂ්කෝටි ප්‍රශ්නය, කියන්නේ සතර කොන් ප්‍රශ්නය තුළිනුත් එබිකම් පාන්නේ මේ කියපු ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත්. මේවාට ඒකාන්ත පිළිතුරක් දුන්නා නම් බුදුරජාණන් වහන්සේත් ඒ දෘෂ්ටි වලට අසු වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයාට පිළිකර වදාළ මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙක ඉක්ම වූවා. මේ අන්ත දෙක ඉක්මවන්නේ ඒ අන්ත දෙකෙන් කොටස් අරගෙන පුරුද්දා සාදාගත් මැදුම් මගකින් නොවේ. එහෙම ඒ විදිහේ මැදුම් මගක් නම් බුදුරජාණන් වහන්සේට අර ප්‍රශ්න හතරෙන් අර පසුව සඳහන් වන ප්‍රශ්න උත්තර දෙක, ඒ කියන්නේ ප්‍රශ්න දෙක තථාගතයන් වහන්සේ මරණින් මතු වෙයි සහ නොවේයි, එනම් වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි වැනි අඩාල විසඳුමක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්නට තිබුණා. නමුත් එහෙමවත් බුදුරජාණන් වහන්සේ නොකර ඒ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කළේ පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය දේශනාවට පදනම් වූ පටිච්ච සමුප්පාද ඒ ධර්ම න්‍යාය මතු කර දෙන අමුතුම විවරණ මාර්ගයක් කින් ඒ ප්‍රශ්නවල මිත්‍යා ස්වරූපය හෙළි කර දීමයි. අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී, මජ්ඣිම නිකායේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඒ තථාගතවරයාගේ මරණින් මතු තත්ත්වය ගැන ඇසූ ප්‍රශ්නයට දුන්න අවසාන නිගමනය අපි එදා සඳහන් කළා. ඒ නිගමන පාඨය නමුත් ඒක ගැන සෑහෙන ප්‍රමණ සාකච්ඡා කරන්නට කාලය මදි වුණා. ඒක නිසා අපි නැවතත් ඒ ඡේදය ඉදිරිපත් කරගනිමු. ඒ අර වච්ඡගොත්ත පරිබ්‍රාජකයා පිළිගත්තාම නිවුනා වූ ගින්න අහවල් දිශාවට යනවා කියලා කීම ඒක නොගැලපෙන කීමක් කියලා, න උපේති කියලා පිළිගත්තාම, ඒ වගේම නිබ්බුතෝ කියලා කියන වචනේ ඒක හුදෙක් සංඛ්‍යාවක් ගිනීමක් පමණක් බව පිළිගත්තාම බුදුරජාණන් වහන්සේ ඒක තමයි අල්ලලා ඊළඟට දෙනවා විසඳුම. ඒව මේ කෝච්ච යේන රූපේන තථාගතං පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේයේ සං රූපං තථාගතස්ස පහීනං උච්චින්න මූලං කාලාවත්තුගතං අනභාවගතං ආයතින් අනුපාද ධම්මං රූප සංඛා විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අප්පමේයෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහා සමුද්දෝ උපජ්ජතිති න උපේති න උපජ්ජතිති න උපේති උපජ්ජතිත න උපජ්ජතිති න උපේති මේව උපජ්ජති න න උපජ්ජතිති න උපේති යම්තේ වච්ච යම් රූප එමනි එසේම වච්ච ඒව මේව කෝ වච්ච ඒ කියන්නේ අරකටම සම්බන්ධ කරලා එසේම වච්ච යම් රූපයකින් තථාගත කෙනෙකුන් පණවන්නේ පණවාලිය හැක්කේද එබඳු මේ රූපය තථාගතයන් වහන්සේ පිළිබඳව ප්‍රහීණය ප්‍රහාණය කරන ලද්දේ පහිනම් උච්චින්න මූලා මුලින් සිඳින ලද්දේ මුලින් සිඳින ලද්ද ගතක් මෙන් කරන ලද්දේ සාලාවත්තු ගතං උගුලා සබන ලද්ද සල් ගතක් බවට පත් කරන ලද්දේ සාලාවත්තු ගතං අනභාව ගතං නොපවත්නා බවට පත් කරන ලද්දේ ආයතින් අනුපාද ධම්මං නැවත නූපදනා බවට පත් කරන ලද්දේ රූප සංඛා විමුක්තෝ කෝ වාච්‍ය තථාගතු ගම්භීරෝ අපමෙයෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහා සමුද්දෝ වාච්‍ය තථාගත තෙම රූප සංඛාවෙන් විමුක්තේ රූපය කියලා ගණන් ගැනීම වශයෙන් ඒ ගිනිමක් කිරීමෙන් විමුක්තය ගම්භීරෝ අපමෙයෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහා සමුද්දෝ මහා සමුද්‍රයෙන් ජඹුරුය ප්‍රමාණ කළ නොහැකිය ජඹුරු මිනිය හැකිය එම නිසා උපද්දිතී න උපේති එම නිසා අර කියාපු හතර විදියම අර සතර කොන් ප්‍රශ්නෙම ගැලපෙන්නේ නැහැ කියන එක උපද්දිති උපදී කියලා කියන්නත් බෑ නූපදී කියලා කියන්නත් බෑ උපදී උපදිනේත් වෙයි නූපදිනේත් වෙයි කියලා කියන්නත් බෑ උපදිනේ නොවේ නූපදිනේ නොවේ කියලා කියන්නත් බෑ ඒ විදිහට මේ රූපය ගැන කිව්වා වගේම රූපස්කන්ධය ගැන කිව්වා වගේම වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥානය ගැන මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය පිළිබඳවම බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දැක්ුවා එතකොට මෙතෙන්දී අපට පැහැදිලි වෙනවා මේ තථා මේ ශාසනයේ තථාගතවරයා මේ රූප වේදනා ආදී ඒවා ඒ කිසිම ස්කන්ධයක් අනුව ගණන් ගැනීමට නොහැකි බව මේ හොඳට මේ උපමා වලින් ඉතාමත් පැහැදිලි වෙනවා තථාගතවරයාගේ தත්ත්වය හරියට අර ගත පිළිබඳ උපමාව මුලින් සිඳින ලද ගතක් වගේ මුලින් සිඳින ලදුව කෙලින් තිබෙනව නම් ගහ ඒක දැක්කම කෙනෙක් හිතනවා මේ ඒක අඳුන ඒකට රැවටෙනවා ඇත්ත වශයෙන්ම මේ සාමාන්‍ය ගහක් කියලා. ඒ වගේම උගුලන ලද තල් ගසක් තවමත් පිළින් තිබෙනවා නම් ඒකටත් සමහර විට මේ වැඩෙන තල් ගසක් කියලා හිතනවා. අන්න ඒ විදිහේ මේ තථාගතවරයා පිළිබඳ ලෝකයා හිතන්නේ ඒක ආකාරයකට. මෙන්න මේ ගස පිළිබඳ උපමාව අපිට නැවතත් මතක් කරලා දෙනවා. ඔය ඉසිදත්ත තේර ගාථාවේ කීපයක්ම තියෙනවා ඒ මේ මේ කාරණය හෙළි වෙන වටිනා ගාථාවක් ඉසිදත්ත තේර ගාථාව නිදසු කරලා ගත්තොත් පංචස්කන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති චින්න මූලකා දුක්ඛක්ඛයෝ අනුප්පත්තු පත්තෝ මේ ආදවක්ඛයෝ මේකේ තේරුම පංචස්කන්ධා පරිඤ්ඤාතා පිරිසිඳ දැනගන්නා ලද පංචස්කන්ධයෝ ස්කන්ධ පහ තිට්ඨන්ති චින්න මූලකා මුලින් සිඳෙන ලදුව කෙලින් තිබේ සිටි කියන එකයි දුක්ඛත්වය අනුප්පත්තු දුක් කෙලවර වීමට ළඟා වීමි පත්තුනේ ආශ්‍රවක්ෂය ආශ්‍රවක්ෂය නම් වූ නිවනට පැමිණීමි කියලා අන්න ඔය විදිහේ ඊනුත් හැඟෙනවා මේ රහත් වුණාම අන්න ඔය විදිහේ தත්වයක් තියෙන්නේ මහ බුදුම විදිහේ தත්වයක් දැන් මෙතන මේ සංඛා කියන වචනේ විශේෂයෙන් වැදගත් වෙනවා අපිට අපි අර පපංච ගැන වචනේ පපංච ගැන සාකච්ඡා කළ අවස්ථාවේ මේ පපංච සංඛා කියන වචනයක් ඉදිරිපත් වෙනවා පපංච සංඛා පපංච සංඥා සංඛා එතෙන්දී අපි මේ සංඛා කියන වචනේ ගැන හුඟක් දුරට විස්තර කළා සංඛා කියලා කියන එකට සමානයි සමඤ්ඤා පඤ්ඤත්ති කියන පදයක් සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති කියන්නේ ඒවා සමානාර්ථවත් බොහෝ දුරට කිට්ටු කිට්ටු අර්ථය ඇති පදයි ගිනීම් හැඳිනීම් පැනවීම ගණන් ගැනීම හඳුන්වා දීම පැනවීම එතකොට මේ මෙතන මේ අර බුදුරජාන් වහන්සේ දුන්න නිගමන පාඨයෙන් පැහැදිලි වෙනවා තථාගතවරයා මේ ශාසනයේ තථාගතවරයා අර රූප වශයෙන් ගණන් ගන්නත් බෑ රූපස්කන්ධය තිබුණා වේදනා වශයෙන් ගණන් ගන්නත් බෑ වේදනාවින්ද සංඥාස්කන්ධය වශයෙන් ඒ ගණන් ගන්නත් බෑ මේ තථාගතයන් වහන්සේ කියලා සංඥාවෙන් හඳුනා ගන්නත් බෑ සංස්කාර වලින්වත් විඥාණයෙන්වත් එතකොට මෙන්න මේ විදිහට මේ පැනවීම ගණන් ගැනීම කියන ඒවා කිරීමට නම් යම් කිසි දෝෂාවක් අවශ්‍ය වෙනවා දෝෂතාවක් දෙකක් පිළිබඳ ඒක අපි කලින් අවස්ථාවක ප්‍රකාශ කළා මේ දේතාව පිළිබඳ ධර්මය ධර්මතා යම් කිසි ධර්මතාවක් එංගොන ඊටමත් සුරිනි දසුනක් වශයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් බඩුවක් පවා මිල කරන්න පුළුවන් වන්නේ සැපයුමක් ඉල්ලුමක් අතර ඒ වටයක් කරකැවෙනවා නම් තමයි. ඔන්න ඉතින් එක්තරා වටයක් තිබෙනවා. ඒක දෙකක් අතර කරකැවෙන කරකැවීමක් කියන වටය කියලා කියන්නේ කරකැවීමක්. මේ විදිහේ කරකැවීමක් තියෙන තාක් තමයි ප්‍රඥප්තියකට ඉඩ තිබෙන්නේ. එතකොට මෙන්න මේ ද්වේෂාවෙන් මිදිලා සතහගතයන් වහන්සේ විඥානියක් නාම රූපයක් අතර තියෙන ද්වේෂාව බව අපි ප්‍රකාශ කළා මේ සංකාරික දියසුලිය. දැන් මෙතෙන්දී අපිට මේ දියසුලිය ගැන තවත් මතක් කරගන්න පුළුවන් කලින් අවස්ථාවක අපි ඉදිරිපත් කළ උද්දෘත පාඨයෙන් උදාන පාළියෙන් ඉදිරිපත් කළ උද්දෘත පාඨය චින්නම් වත්තං නවට්ටති ඒ සේවන්තෝ දුක්ඛස්ස ඉරහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා. සිඳින ලද වත්තය සිඳින ලද ඒ සුලිය කර නොකර කැවි නියම දුකෙහි කෙලවරයි කියලා. එතකොට මේ විඥාන නාම රූප අතර දියසුලිය මේ නාම රූපය අතහැරීමෙන් අර අනිදර්ශන විඥාන தත්ත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීම රහතන් වහන්සේ මේ ජීවිතයේදීම භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා දුක්ඛ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒක නිසා ඉන් පසු ඒ ජීවත් වුණාට මොකද අර ඡන්ද එකක්වත් උපාදාන වශයෙන් අල්ලගන්නේ නැහැ. ඒ වගේම අර නාම රූපයේ ඇලෙන්නේ නැහැ විඥානය. අන්න ඒක නිසා තමයි ඒ වටයක් කරකෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට මේ වටය පිළිබඳ ආධාරහසට තවත් අපට එකතු කර ගන්න පුළුවන් වටිනා උද්දෘත පාඨයක් සංයුක්ත නිකායේ උපාදාන සංයුක්තියේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සත්තත්ථාන සූත්‍රයේ සඳහන් වෙනවා. යේ සුවිමුත්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. යම් කෙනෙක් මනබින් විමුක්තද ඔහු කේවලීය. යම් කෙනෙක් කේවලීද ඔවුන් පිළිබඳව පැනවීමක් කිරීමට වට්ටයක් නැත. අර විදිහේ කරකැවීමක් නැත. මේක එක්තරා විදිහක අමුතු විදිහේ කියමනක්. මේ කේවලී කියන වචනය ඒ සංයුත්තනිකාය පමණක් නෙවෙයි සුත්තනිපාතේහිම බොහෝ තැන්වල සඳහන් වෙනවා. රහතන් වහන්සේ පිළිබඳව. ඒ සුත්තනිපාතේ පරමත්ථ ජ්‍යෝතික අටුවාව ඒ පටිභාරද්වාජ සූත්‍රයේ ඒ වචනේ සඳහන් වෙන තැනදී දෙන අටුව අර්ථ විවරණය මේ කේවලී කියන වචනයට දෙන අර්ථ විවරණය සබ්බගුණ පරිපූර්ණං සබ්බයෝග විසංයුක්තං වා සියලු ගුණයන්ගෙන් පිරිපුන් නිසා පරිපූර්ණ නිසා හෝ සියලු ගුණ සියලු බැමි වලින් මිදුණු නිසා හෝ මේ ශාසනයේ විමුක්ත පුද්ගලයාට රහතන් වහන්සේට කේවලී යන වචනේ දෙනවයි කියලා යටිවාචාරින් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් මේට වඩා යම් කිසි විශේෂ ගැඹුරු අර්ථයක් තිබෙන බව අපට පේන්නේ මේ වටේ කියන අදහසත් මේකට කිට්ටු කළාම. මේ කේවලී කියන වචනේ ඒ නිරුක්ති වශයෙන් බැලුවාම කේවල කියන වචනේ විතරේ දෙනවා. එතනින් හැඟෙන්නේ මේ තනි තනිකර හුදු හුදකලා කියන මේ අර්ථගෙන දෙනවා. තනි බව, තනිකර බව, හුදු බව, හුදකලා බව හඟවනවා. දැන් අපි සඳහන් කළා අර නාම රූපයෙන් මිදුණා. නාම රූපයෙන් මිදුණු අනිදස්සන විඥානේ ඇත්ත වශයෙන්ම මේ රහතන් වහන්සේගේ හුදකලා බව, තනිකර බව, තනි බව පෙන්වු කරන කාරණයක්. කලින් අවස්ථාවකදී අපි උපුටා දක්වපු අර කෝධ වර්ගයේ ධම්මපදයේ කෝධ වර්ගයේන ගාථාවක් මේ නාම රූපයෙන් නිදීම පිළිබඳ අදහස හොඳට ඉදිරිපත් කරනවා. කෝධං ජහේ විපජහේය මානං සංයෝජනං සබ්බ මතික්කමීය සං නාම රූපස්මින් අසජ්ජ මානං අකිංචනං නාම පතන්ති දුක්ඛ. කෝධේ හැරලන්නේය, මානිය දුරලන්නේය. කෝධං ජහේ විපජහේය මානං සංයෝජනං සබ්බ මතික්කමීය සියලු සංයෝජන සියලු බැමෙන් ජනී ඉක්මවාලන්නේය. සං නාම රූපස්මින් අසජ්ජ මානං නාම රූපෙහි නොයලෙන නාම රූපෙහි නාම රූප දැලෙහි නොය අහු නොවන කියන වගේ අදහසක් තියෙන නාම රූපෙහි නොයලෙන්නා වූ අකිංචන වූ නාම රූපය ඇති හරියාම අකිංචන බවයි එන්නේ. කිසිවක් අයිති නැහැ. ඒ අකිංචන කියලා කියන්නේ කිසිවක් අයත් නැති තත්වයටපත් වූ ඒ තැනැත්තාව ඉරහතන් වහන්සේ මත දුක් කඩා නොයටි නානුපතන්ති දුක්ඛ. ඊළඟට ඒ වගේම තවත් වැදගත් ගාථාවක් වෙනවා සුත්තනිපාතේ මාධු සූත්‍රයේ යේවි අසත්තා විචරಂತಿ ලෝකේ අකිංචනා කේවලිනෝ යතත්තා කාලෙන තේසු හව්‍යං පවිච්චේ යෝ බ්‍රාහ්මනෝ පුඤ්ඤපේඛෝ යජේත. යේවි අසත්තා විචරಂತಿ ලෝකේ අකිංචනා කේවලිනෝ යතත්තා යම් සංයත වූ සිත් ඇති කේවලී පුද්ගලයෝ ලෝකේ නොඇලී අකිංචනව කිසිවත් අයත් නැති අන්දමින් කිසිවත් අයත් නැතිව අයිති කරගත් කිසිවත් නැතිව හැසිරෙද්ද පින් බලාපොරොත්තු වන බ්‍රාහ්මණයා විසින් එබඳු උත්සමයන් කෙරෙහි වෙත හව්‍ය හෝම පූජාව පූජා කළ යුතුය කියලා ඒ දෙත ඒ ගාථා යදහස. ඉතින් මේ උත් අපිට පේනවා අර අකිංචන බව කිසිවත් අයත් නැති බව නොඇලුණු බව මේ කේවලී වචනය හා සම්බන්ධයි. ඒ වගේම මේකේ මූලික අර්ථය අර කුදු බව සංකර බව කේවල බව ඒ බව හැඟෙනවා. එතකොට මේ අනුව මේ කේවලී ශබ්දයෙන් අපිට මේ හෙළි වෙන්නේ අර දැන් දියසුලියෙන් මිදුණු තත්ත්වයයි. දැන් දියසුලියක් මිදුණාම දියසුලියක් නතර වුණාම මහමෝධේ ඒ දියසුලිය කොහේ ගියාද කියලා අහන්න පුළුවන්ද? ඒකත් අර ගින්න නියුණු ගින්න කොහේ ගියාද කියලා අහන්න වගේ කියමනක්. දියසුලිය කොහේ ගියාද? සමහර විට හිතන්න පුළුවන් දියසුලිය මහමෝධට එකතු වුණා කියලා. ඒකත් වැරදි කියමනක්. මුල ඉඳලම තිබුණේ මහමෝධයි. එතකොට දියසුලිය අහවල් තැනකට ගියයි කියලා කියන්නත් බෑ. නොගියයි කියලා කියන්නත් බෑ. මහමෝධයට එකතු වුණායි කියලා කියන්න බෑ. කොන විදිහේ තත්ත්වයක් තියෙන අර වත්තේ නතර වුණාම අන්න ඒකම තමයි මේ කේවලී බව. එතකොට කේවල කියන්නේ මොකද්ද? දියසුලිය දැන් මහමෝධමයි. අන්න ඒක නිසා තමයි දැන් ඇත්ත වශයෙන්ම මේ අපි අර ඉදිරිපත් කළ උද්දෘත පාඨයේ සේයථාපි මහා සමුද්ද මහා සමුද්‍රයට ඒ විමුක්ත බුද්ධලයා උපමා කරලා තිබෙනවා. මේ උපමා ගැන අටුවාචාරින් වහන්සේලා විතරම් සැලකිල්ලක් දක්වලා නැති හැඩයි. නමුත් මෙන්න මේ මහමෝධ මේ අර දියසුලියත් මහමෝධයත් අතර සම්බන්ධතාව ගැන කල්පනා කරලා බලනකොට අත් වශයෙන්ම අර රහතන් වහන්සේ හරියට අර මහමෝධට එකතු වුණා වගේ එකතු වුණායි කියලා අපි නිකන් නිකමටයි කියන්නේ. අත් වශයෙන් දියසුලිය අර ඇති වුණු එක්තරා විකෘත විපරීත තත්ත්වයක්. ඒ විපරීත තත්ත්වය ඇතහැරුණා. ඒක ඉවර වුණා. ඒ විපරීත තත්ත්වය නිසා තමයි අර දුකක් ලෝකයේ දුකක් හැටියට ඒ පෙනුනේ. එතකොට දුක්ඛ නිරෝධයම අන්න අර මහමුදු තත්ත්වය අර දියසුලිය නතර වෙලා ඒ නැවත මහමුදුම විතරක් පෙනෙන තත්ත්වයක් ආවයි කියලා කියන්න පුළුවන්. ඒ දියසුලියක් මේ යම්කිසි ඒ වටයක් දියසුලියක් කරකැවෙනවා නම් තමයි අපිට පුළුවන් ඒකට අත දිගු කරලා අතන මෙතන කියලා කියන්න. මහමෝධේ ඉමක් කොනක් නොපෙනෙන මහා සමුද්‍රයේ දියසුලියක් තියෙනවා නම් අපිට පුළුවන් එතෙන්ට අත දික් කරලා අතන මෙතන කියලා කියන්න. ඒ වගේම මේ සංසාරික පුද්ගලයා පිළිබඳව අර දියසුලිය කරකැවෙන තාක් ඇත්ත වශයෙන්ම මේ තැන අර තැන මේ තැන ඇත්තා මේ තැනැත්තා අර තැනැත්තා ආදි වශයෙන් ව්‍යවහාර කරන්න ඉඩක් තිබෙනවා. නමුත් දියසුලිය නතර වුණාට පස්සේ ඒ විදිහේ තැනක් වශයෙන් හඳුන්වන්න බෑ. ඇත්ත වශයෙන් හඳුන්වන්න බෑ. කියනවනම් කියන්න තියෙන්නේ දියසුලිය නතර වූ තැන කියලා. අන්න ඒ විදිහේ සත්‍යයක් මේ තථාගතයන් වහන්සේ පිළිබඳව තිබෙන්නේ මක් නිසාද? අර දෝෂතාවෙන් මිදීම නිසා. අර වටේෙන් මිදුණා. එතකොට මේ දියසුලිය ඇත්ත වශයෙන්ම දියසුලිය ගැන අපි කලින් අවස්ථාවකත් සඳහන් කළා. ඒ දියසුලියක් ඇති වෙන ආකාරය මහමෝධේ මහජල කඳට එරෙහිව එයින් පලා යාමට තැත් කරන යම්කිසි දියවැලක් තවදුරටත් එහාට යාමට බැරි වුණාම ඒ මහජල කඳේ හැපිලා විසි වෙලා තෙරපිලා හරකැවිලා ඇති කරගන්න එක්තරා වටරවුමේ යාමක් තමයි මේ අපි සුලිය දියසුලිය හැටියට හඳුන්වන්නේ. එතකොට මේක එක්තරා යථා තත්ත්වයක් නෙවෙයි අයථා තත්ත්වයක්. විපරීත තත්ත්වයක්. කරන්ට බැරි වැඩක්. කරන්ට උත්සාහ කිරීම නිසා මේ විදිහ විපරීත තත්ත්වයක් ඇති වුණා මේ දියසුලිය කියලා දෙයක්. මේ ලෝමයේ සංසාරගත සත්‍යයගේ තත්ත්වයත් ඒ වගේ. විපල්ලාස හතරක් කියලා ඒ ධර්මයේ උගන්වන්නේ මෙන්න මේ විපරීත චිත්ත තත්ත්ව හතරයි. අනිත්‍ය නිට්ඨ සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අසුභේ සුභ සංඥා, අනත්ත්‍යනි අත්ත් සංඥා. අනිත්‍යෙහි නිත්‍ය සංඥාව ඇති කරගෙන ඒ විපල්ලාසේ ඒ විපරීත හැඟීම ඇති කරගෙන අසුභයේ සුභ සංඥාව ඇති කරගෙන දුක්ඛයේ සුඛ සංඥාව ඇති කරගෙන අනාත්ම වූ දෙහි ආත්ම සංඥාව ඇති කරගෙන භවයේ ඉදිරියට යාමට සංසාරගත පුද්ගලයා යම් කිසි උත්සාහයක් දරනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි ඔය විඥාන නාම රූප අතර නිරන්තර වශයෙන් කරකැවෙන සියසුදිය. එතකොට මේ මෙන්න මේ දියසුලියේ මේ කරකැවීම නිසාම යම්කිසි ඒ අසත්‍ය ස්වභාවයක් මේ ලෝකය පිළිබඳව ලෝකයේ යථා අපි යථා ස්වභාවය හැටියට හිතන එක ඇත්ත වශයෙන්ම අසත්‍ය දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ඒකට හොඳ නිදසුණක් අපි කලින් අවස්ථාවක සුත්තනිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රයෙන් උද්ධෘත කරලා දැක්වුවා. අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යංති මඤ්ඤති. අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දේහි ආත්ම යන මානෙ ඇති කරගත්තු මේ දෙවියන් සහිත ලෝකයා දෙස බලව නිමිත්තං නාම රූපස්මින් නාම රූපෙහිට රිංගාගෙන නාම රූපයට ඇතුළත් වෙලා ඇතුල් වෙලා නිමිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යංති මඤ්ඤති. මේ සත්‍යයයි හඟි. ඒක හැඟීමක් පමණයි, සත්‍ය කාරණයක් නෙවෙයි. අනේනුත් අපිට පේනවා මේ ලෝකයේ තියෙන ඇත්ත වශයෙන්ම අපි මේ සත්‍ය කියලා හිතන දේ අසත්‍ය ස්වභාවයක් හැටියටයි මේ හැඟෙන්නේ. ඒකම තවත් හොඳට පැහැදිලි වෙනවා ඔය සුත්තනිපාතේ උරග සූත්‍රයේ කීප තැනකමත් සඳහන් වෙනවා. ඒක සමාන පාඨයක්. විශේෂයෙන්ම මෙන්න මේ පාඨය වැදගත් වෙනවා. සබ්බම් විතතං ඉදන්ති ඤප්පා ලෝකේ. මේ ලෝකේ සියල්ලම විතතයි කියලා දැනගෙන ඒ අර ඒ උරග සූත්‍රයේ විශේෂත්වය අපි කලිනුත් මේ ගුත් අවස්ථාවල ඒ සූත්‍රය ගැන සඳහන් කළා. අර සර්පයා හැර දමන්නා වගේ මේ සියල්ල මතහැරීම ගැනයි මේ සූත්‍රයේ කියවෙන්නේ. එතකොට මේ සර්පයා හැර දැමීම හැව අසත්‍ය දෙයක් අන්න බව තේරුම් ගැනීම නෙමෙයි හැව අසහරින්. ඒ වගේ සබ්බං විතතං ඉදන්ති ඤප්පා ලෝකේ. ලෝකේ හැම දෙයක්ම විතතේ කියලා තේරුම් ගැනීම. ඒ තථා නොවේ. තථා කියන්නේ එසේ බව. එතකොට යරි යථාභූත නම් යමක් යථාභූත නම් ඒට තථා කියලා කියන්න පුළුවන්. ඒ යථාභූත විදියටම ඒ අය යථාභූත නොවේ නම් ඊට යොදන වචනේ අයථා, එහෙම නැත්නම් විතත සත්‍ය නොවේ, සත්‍ය නොවන කියන හැඟීම. එතකොට මේ කියන හැටියට අර වත්තේ අර දියසුලියේ ස්වභාවය අර විඥාන නාම රූපයක් විඥානයක් නාම රූපයක් අතර මේ සත්‍ය ආතුල කරකැවෙන මේ චිත්තසංතානී කරකැවෙන මේ දියසුලිය ඇත්ත වශයෙන්ම විතත් තත්ත්වයක්, අසත්‍ය තත්ත්වයක්. මෙන්න මේ අසත්‍ය තත්ත්වයෙන් මිදීමම තමයි, මේ ද්වේතාවෙන් මිදීමම තමයි අරහත්ය කියලා කියන්නේ. මේ ද්වේතාවෙන් නිසාමයි ලෝක දෝෂ මොහ කියලා ඒ සත්ව තුන ඇති වෙන්නේ. අර වටවලල්ලේ කරකැවෙන තාක් ඒ හැපෙන හැපිලි සමහර විට ලෝභය නිසා, සමහර විට ද්වේෂය නිසා. ඊළඟට ඒ දෙකටම හේතු වෙන්නේ මුලා වීම. මේ එකම වතුර පාරක් අර වතුරෝමේ හැපි හැපි යන්නේ. අන්න ඒ වගේ විඥානයක් නාම රූපයක් අතර තියෙන මේ දියසිලි තත්ත්වය ඇත්ත වශයෙන්ම අර විතත විපරීත අසත්‍ය තත්ත්වයක්. මේ අසත්‍ය තත්ත්වයෙන් සත්‍ය තත්ත්වයට පැමිණීම තමයි තථාගත කියන මේ ශාසනයේ අපි කලින් සඳහන් කළා. තථාගත කියන පදයේ ඒ අන්‍ය තීර්ථකින් අතරත් භාවිතා වුණාට නමුත් ඒ අර්ථයෙන්ම නෙවෙයි බුදුරජාණන් වහන්සේ තථාගත කියලා පාවිච්චි කරන්නේ. ඒ අන්‍ය තීර්ථකින් නම් තථාගත කියලා ඒ වචනයෙන් අදහස් කරේ අර සත්වපුද්ගල සංඥාව ගැන දෙන යම්කිසි විමුක්ත කියලා කිව්වට ඇත්ත වශයෙන් සත්වපුද්ගල සංඥාවක් ඇති කෙනෙක්. නමුත් මේ ශාසනයේ තථාගතයන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ දක්වපු සමහර අවස්ථාවල ඊට සමාන නිරුක්තියකුත් දක්වලා තියෙනවා. තථාගතෝ දැන් යථා කියන එකට සමාන යථා කියන වචනයට සමානයි තථා කියන එක. යථා තථා යථා යථාද මහ පොළොව යථා මහ සමුද්‍රය යථාද එසේ බවට පත් වුණා නම් අර දියසුලිය යම් අවස්ථාවක අන්න තථාගත මහපුලිය මහ සමුද්‍රයේ ආකාරයටම ගියා. මහ සමුද්‍රයට එකඟ නොවී යාම නිසායි අර දියසුලිය හටගත්තේ. මහා සමුද්‍රයට අනුව ගියා නම් අනිච්චේ අනිච්ච සංඥා ආදී ඒ විපල්ලාස විපරීත දර්ශන ඉවත් කළා. යථා භූත ඥාන දර්ශනෙන් අවිපරීත වූ යථා භූත ඥාන දර්ශනෙන් විපරීත විපල්ලාසයන් හතර ඉවත් කරගෙන අර ලෝකයේ යථා ස්වභාවයට අනුව තමන් සකස් වුණා නම් අන්නේ බඳු පුද්ගලයා තථාගත. ඒ තථා විදිහටම ගියා. එහෙම නැත්නම් අපිට කියන්න තවත් විදිහකට කියන්න පුළුවන්. දැන් තථා කියලා කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයමයි. තථා බව කියන එකයි තථා කියලා කියන්නේ. පටිච්චසමුප්පාද ධර්මය තියෙන වැදගත්කම හැලිවෙන ඉතාම වටිනා වචනයක්. බොහෝ දුරට කොන් වෙලයි තියෙන්නේ මේ වචනේ. තථා කියලා කියන්නේ අර තථා බව. එතකොට මේ තථාව තේරුම් අරගෙන ඒ තථාවට නැවත පැමිණීමක් වගේ අනිත් අතට බලනවා නම් තථාගත සමහර අවස්ථාවල ආතු ආචාර්යින් වහන්සේලා තථාගත කියලා තථාගත කියලා නිරුක්ති දක්වනවා. නමුත් මේ අර්ථය නෙවෙයි දෙන්නේ. ඒ විදිහට අපිට ඕන නම් තථාගත කියලා කියන්න පුළුවන්. සත්‍ය තත්වයට නැවත පැමිණීම. ඒ සත්‍ය තත්වයට නැවත පැමිණීම නිසා මහා සමුද්‍රයට අමුතුවෙන් එකතු වීමකුත් නැහැ, අඩු වීමකුත් නැහැ. මක් නිසාද? අර මුලින් තිබුණු මුලින් ගියතුලිය ඇතුලේ තිබුණේත් වතුර, පිටත තිබුණේත් වතුර. එතකොට මේ ඒ විදිහටම තමයි මේ සංසාරගත සත්‍යයගේ තත්ත්වය. දැන් මෙතන ඉඳලා කියන ටික අපි මේ පුදු සංසාරගත පුද්ගලයා ගැන කියන ටික ඇත්ත වශයෙන්ම භාවනාවට උපකාර වෙන කාරණයක්. මක් නිසාද? දැන් අපි අකලින් සඳහන් කළා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් උත් ලැබෙනවා. එතන මහා හත්තිපදෝම සූත්‍රයේ සඳහන් කරනවා ඒක අර විදර්ශනා උපකාරයනේ එක්තරා සම්මර්ෂණ විදිය. යාචේව කෝපන අධ්‍යාත්මිකා පටවිධාතු යාච බාහිරා පටවිධාතු පටවිධාතු රේ වේතා සංහේතං මම නේසු හමකි නේසු වත්තාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දැක්කබ්බං. යම් ආධ්‍යාත්මික වූ පඨවි ධාතුවක් වේද යම් බාහිර වූ පඨවි ධාතුවක් වේද ඒ දෙකම හුදු පඨවි ධාතුවමයි. එය මෙය මගේ නෙවෙයි, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවෙයි යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුත්තේ. ඉතින් මෙතනින් හැඟෙන්නේ මේ අපි පුද්ගලයා සත්වයා හැටියට හඳුන්වන මේ ගියසුලිය හැදිලා තියෙන්නේ මේ මහා බුද්ධ ධර්මයන්ගෙන්. අපට තිබෙන්නේ ඒවම. එතකොට මේ ඇති කරගෙන තියෙන එක්තරා විපරීත අදහසක් පමණයි. මම එහ මාගේ මේ සංසාරගත සත්‍යය තුළ තියෙන පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම අර දියසුලියක පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම වගේ. පෞද්ගලිකත්වයක් මවාපාන දෙයක්. ඒකයි අස්මිමාන කියලා කියන්නේ. එතකොට මේ මානයක් පමණයි, හැඟීමක් පමණයි. එතකොට ඒ පෞද්ගලිකත්වය දැන් අපිට වඩාත් පැහැදිලිව පේනවා මේ බාහිර අවට තිබෙන ඒ පිරිසිදු වාතය මේ සුලියට අසු වෙනවා ආශ්වාසයේ හැටියට. ටික වෙලාවකින් අපිරිසිදුව ප්‍රශ්වාසය වශයෙන් පිට වෙනවා. බාහිර ලෝකයේ පඨවි ආපෝ කියන ධාතු ප්‍රධාතු ප්‍රදානයේ යම් යම් කොටස් ආහාර පාන නමින් පිරිසිදු ආහාර පාන නමින් මේ සුලියට අහු වෙලා පතරම් කීපයක් කරකැවිලා අපවිත්‍ර මලමුත්‍ර හැටියට පිට වෙනවා. උන්න විදිහට එතකොට මෙතන තියෙන්නේ අර ඇතුළත පිටතත් පිළිබඳ ඇති කරගත්තු එක්තරා මානයක්, මැනීමක්. මේ මැනීම් ගිනීම් මාදී හැම එකකටම ඒ අපකාර වෙන දෙයක් තමයි මේ ද්වේතාව. දෙකක් කියන හැඟීම. දෙකක් කියලා ඇති කරගත්තු හැඟීම. අන්න එතකොට මේ ද්වේතාවෙන් මිදීමමයි මේ ශාසනයේ තියෙන පරම විමුක්තිය. මේ ද්වේතාවෙන් මිදීම නිසාම අර ලෝභ දේශ වශයෙන් තියෙන ඒ ඇලීම් ගැටීම් දෙකෙනු අර වටරවුම යාම නිසාම පටපැනමින් වගේ වටරවුමේ යන ගමනක්. අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම වටරවුමේ ගියාට අඳුන ගන්න බෑ ඊළඟට රවුම කරක ඇවිල්ලා එනකොට. අන්න ඒ විදිහ මහ පුදුම පටපැනීමක් තිබෙනවා. අවිද්‍යාව අමතක වෙන ස්වභාවයක් තියෙනවා. එක ජීවිතයක් කොයිතරම් දුක් විඳ ඊළඟ ජීවිතේ නැවතු උපදිනකොට මේ අලුත් ලෝකයක් අලුත් භවයක් අරව මුකුත් මතක නැහැ. ඔන්න ඒ විදිහට අර වටරවුම තමයි මහා මේ කාලයක් අවකාශයක් මුල් කරගත්තු මේ මහා සංකාරයේ හැටියට කියන සංකාරණය කියන්නේ අර වගේම වටරවුමියාම. ඒ වටේ වුණා මේ ඒ වගේම එහිම බීජයක් වගේ විෂ ලෙඩක් තියනවා නම් විෂ බීජයෙන්ම අහු වෙනවා ලෙඩේ. ඒ වගේ
මේ සිත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විඥාන නාම රූප කියන මේ අපේ සිත තුල කරගෙන වටේ තිබෙන ওই ධර්මතාවමයි. කාලය අවකාශ පැත්තට අසුවන්නේ නැති ඉතාම සියුම් ඒ විඥානයක් නාම රූපයක් අතර ඒ ප්‍රතිසම්පාද ධර්මයේ තියෙන අය අකාලික ඒ ධර්මතාවය තිබෙන්නේ මේකමයි. ඒකට මේක කාරණේ හරි ප්‍රතිසම්පාදයේ වටහා ගැනීමෙන්ම මේ වටහා ගැනීමෙන්ම විසඳන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. සංකතය අපි ගන්න අවස්ථාවක් ප්‍රකාශ කළා. ඒ සංකතය අසංකතය වෙන්නේ සංකතයේ සංකත ස්වභාවය වටහා ගැනීම. මක් නිසාද සංකතයේ සංකතය හැටියට තියෙන්නේ සංකතයේ සංකතය බව තේරුම් නොගැනීම. මේක හදලුවම ප්‍රහේලිකාවක් වගේ. නොදැනීම නිසාමයි මේ වටරවලල්ල යන්නේ. ඒක නිසා තමයි ප්‍රඥාවෙන් අවසාන වශයෙන් විමුක්තිය ලැබෙන බව මේ ශාසනය ප්‍රකාශ කරන්නේ. කොහොම නමුත් දැන් මෙතනින් අපිට ඉතාම වැදගත් වශයෙන් කාරණයක් හිතෙත් හෙළි වෙනවා. මේ තථාගත කියන පදයේ ත බුදුරජාණන් වහන්සේ දුන්න මේ නිරුක්තිය ඉතාමත්ම අර්ථවත් නිරුක්තියක්. අනිත් ශාසනයේ අර ප්‍රශ්නවලට පිළිතුරු නොදීමට හේතුව මෙතනින්මත් හෙළි වෙනවා. මේ තථාගත අර දියතුලිය නතර වුණාම කොයි පැත්තට ගියාද මූදට එකතු වුණාදවත් කියලා කියන්න බැරුව වගේ මේ තථාගතවරයා ජීවමානව සිටියදීම හඳුනගන්න බෑ. අන්න එහෙම තත්වයක් තිබෙනවා. මේ මහා සමුද්‍රයට පිළිබඳව මේ අපි කළ උපමාව නිර්වාණය පිළිබඳව ඉතාම ගැටළු හැටියට සලකන එක්තරා සූත්‍ර දේශනාවක අර්ථය අපට මතුවර ගන්න පුළුවන්. බොහෝ විට ওই නිර්වාණය පිළිබඳව ශාස්ත්‍ර දෘෂ්ටියට නඟුරු වෙන විවරණයක් ඉදිරිපත් කරන අපේ බෞද්ධ උගතුන් උද්ෘත කරලා දක්වන සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ අටක නිපාතයේ එන පහාරාද සූත්‍රය. ඒ සූත්‍රයේ කීප තැනකත් සඳහන් වෙනවා. විනය චුල්ල වර්ගයේ උදාන පාළි ආදී කීප තැනක. ඒ සූත්‍රයේදී ඒ පහාරාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරේන්ද්‍රයාට මහා සමුද්‍රයේ ආශ්චර්ය අද්භූත ධර්ම අටකට මේ ධර්ම විනය මේ ශාසනයේ ආශ්චර්ය අද්භූත ධර්ම අටක් සංසන්දනය කරමින් එක්තරා දේශනාවක් ප්‍රකාශ කළා. එයින් පස්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය හැටියට සඳහන් වන්නේ මේකයි. සේයථාපි පහාරාද යාච ලෝකේ සවන්තියෝ මහා සමුද්දං අප්පෙන්ති යාච අන්තලික්ඛා ධාරා පපතන්ති නතේන මහා සමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති ඒවමේව කෝ භික්කවේ බහු ඒවමේව කෝ පහාරාද බහූචේපි භික්ඛු අනුපාදිශේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බාය යන්ති නතේන නිබ්බාන ධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායිසති. ඒ අදහස යම්සේ පහාරාද ලෝකේ යම් ගලායන ගංගාව ඇද්ද ගංගාව මහා සමුද්‍රයට ගලා බසිද්ද ඒ වගේම අහසින් ගලා වැටෙන යම් ජල ධාරාව වෙද්ද ඒ කිසිවකින් මහා සමුද්‍රයේ අඩුවක් හෝ වැඩියක් හෝ නොපැනීද එසේම බොහෝ භික්ෂූහු අනුපාදේස පරිනි අනුභාසේ නිබ්බාන ධාතුවෙන් පිරිණිවියේ නමුත් පිරිණිවියාහු නමුත් අනුපාදේස නිබ්බාන ධාතුවේ අඩුවක් හෝ වැඩියක් හෝ නොපෙනේ. අන්නේ මේ සූත්‍ර පාඨය උපකාර කරගන්නවා බොහොම දිනේ. මේ රහතන් වහන්සේලා මරණින් මත්තේ ගිහිල්ලා කොහේ හරි තැනකට එකතු වෙනවා. ඒ තැන පිරෙන්නේ නැහැ කියලා ওই විදිය අදහසක්. ඊටාම ඕලාරික අදහසක්. පුදුම හිතෙනවා මේ විදිය අදහස් ඉදිරිපත් කිරීම පවා. මක් නිසාද? අර ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ච දෘෂ්ටියත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වන ධර්මයක් නිසා මේක. මේ සූත්‍ර දේශනාවේ අර රූපකාර්තිය අමතක කිරීම නිසා අර මහා සමුද්‍රය පිළිබඳව ඒ රහතන් වහන්සේට රහතන් වහන්සේ මේ මහා සමුද්‍රය හා සම්බන්ධ කිරීමෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වුණා අර කේවල බව යථා තතතා බව ඒක ගැන නොතකීම නිසායි මේ විදිය මත ඉදිරිපත් කරන්නේ. අන්නේක නිසා අපිට හිතා ගන්න තියෙන්නේ අත්ත වශයෙන්ම නිර්වාණය කියන එක ඒකයි නියම සත්‍යය. ලෝකයා සංසාරය කියන එක විපරීත සංසාරය කියලා ඇත්ත ඒක නිසා තමයි අපි අර කලින් අවස්ථාවක කෙටියෙන් ප්‍රකාශ කළා ඒ ද්වේතානුපස්සනා සූත්‍රය ඉතාම වටිනා සූත්‍රයක් උත්තරනි පාති. මේ ලෝකයා සත්‍ය කියන දේ ආර්යයන් වහන්සේලාට අසත්‍යයි. ලෝකයා සුඛ හැටියට සිතන දේක ආර්ය වහන්සේලා දුක හැටියට සලකනවා කියලා ඒ තරම් පස්ස ලෝකම් පස්ස ධම්මං දුරා ජානං සම්මූලෙත් අවිද්දසූ කියලා ඊයේ බුදුරජාණන් වහන්සේ දෙන්දි ප්‍රකාශ කරන්නේ මේ තරම් දුරා තේරුම් ගැනීමට අපහසු ධර්මයක් දිහා බලන්න මේ ධර්මයේ පිළිබඳව බොහෝ දෙනෙක් මුලා වෙනවා කියලා. ඒ මුලා වෙන බවත් ඇත්තයි. ඔන්න ඒකට උයින් පෙන්නනවා මේ තතතහ මේ කියන වචනේ ඇති ගැඹීරාර්ථය. ඒ වගේම මේ තථාගතයන් වහන්සේ පිළිබඳව මේ දක්වූ අදහස් කීපය අපට හෙළි වෙනවා තවදුරටත්. මේ විමුක්ත පුද්ගලයා මරණයෙන් මතු වේද නොවේද ආදී දේවල් වලට පිළිතුරු දිය යුතු ආකාරය ගැන හොඳ වටිනා සූත්‍රයක් එනවා සංයුත්ත නිකායේ අව්‍යාකත් සංයුත්තේ එන අව්‍යාකත් සංයුත්තේ අනුරාධ සූත්‍රය හැටියට. මේ අනුරාධ සූත්‍රයේ සඳහන් වෙන හැටියට බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කළා. ඒ කාලයේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ විසූ තැනට නුදුරින් අරණ්‍ය කුටියක අනුරාධ කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කළා. අරණ්‍ය කුටියක හිටියට මොකද මේ වගේ ප්‍රශ්න වලින් බේරලා ඉන්න අමාරු බව පැහැදිලි වෙන කාරණයක් අනුරාධ ස්වාමීන් වහන්සේට එක දවසක් සිද්ධ වුණා. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින් පිරිසක් ඇවිල්ලා ඉදිරියේ ඉඳගෙන මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ඉස්සරහ ඉඳගෙන මෙන්න මේ විදිහ ප්‍රකාශයක් කළා. අනුරාධ ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ කියලා දැනගන්න වෙන්නේ නැති. යෝසෝ ආවසෝ තථාගතෝ උත්තම පුරිසෝ පරම පුරිසෝ පරමපත්ති පත්තු තං තථාගතං ඉමේහි චතුහිතාණේහි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේ තං හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝති චන හෝති ච පරම තථාගතෝ පරම්මරණ නේව හෝති නන හෝති තථාගතෝ පරම්මරණ. අරත්නි මේ ඔය උත්තම පුරිස පරම පුරිස පරමපත්ති පත්ත නමින් හැඳින්වෙන, ඒ කියන්නේ උත්තම පුරුෂයා යම්කිසි ශාසනයක උත්තම පුරුෂයා පරම පුරුෂයා පරම තාත්වයට පත් වූ පුද්ගලයා හැකිර සලකන මේ තථාගතවරයා ඒ බඳු පුද්ගලයා පිළිබඳ ඒ මරණින් මතු තත්වය මෙන්න මේ විදිහටයි. ඒ පණවන කෙනෙක් පණවිය යුත්තේ මෙන්න මේ හතරින් එකටයි. උසෝ ආවුසෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්තු එම තථාගතවරයා පිළිබඳව යම් කිසි කෙනෙකුන් ඒ පැනවීමක් කරනව නම් ඒ කරන්න පුළුවන් වන්නේ මේ චතුෂ්ක මේ සතර කොන් තර්කයෙන් පමණක් කියන එක ඒකයි ප්‍රකාශය මේ පරිබ්‍රාජකින්. එතකොට මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා යෝසෝ ආවුසෝ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්ති පත්තු තං අඤ්ඤත්‍රිමේහි චතුහිතාණේහි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේ. ඒ කියන්නේ අර උත්තම පුරුෂ පරම පුරුෂ පරමපත්ති පත්තු වශයෙන් හැඳින්වෙන තථාගතවරයා පිළිබඳව යම්කිසි කෙනෙක් පනවනව නම් ඒ පැනවීමක් කළ හැක්කේ මේ හතරෙන් පිටතය. මේ හතරෙන් පිටතය ඒ තථාගතවරයා පිළිබඳව යම්කිසි පැනවීමක් කළ හැක්කේ කියන මේක කිව්ව හැටි අර අනිතීතක පරිබ්‍රාජකයෝ මෙන්න මෙහෙම දෙයක් කිව්වා එක්තරා නිග්‍රහයක් හැටියට වගේ. මේ එක්කෝ මේ ළඟදී ප්‍රවේදීච්ච නවක භික්ෂුවක් එහෙම නැත්නම් මෝඩ අව්‍යක්ත තෙර කෙනෙක් කියලා නැගිටලා යන්න ගියා. එතකොට මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ටිකක් කල්පනාවේ වැටුණා දැන් මින් එහාටත් මගින් මේ විදිහේ මේ ප්‍රශ්නය ගැන තව ප්‍රශ්න කළා නම් මේ අනිතීත පරිබ්‍රාජකින් මම කොයි විදිහටද පිළිතුරු දිය යුත්තේ? කොයි අන්දමින් පිළිතුරු දුන්නාමද මම ධර්මයට එකඟව ධර්මානුකූලව පිළිතුරු දුන්නා වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ වචනය නොකී දෙයක් කී හැටියට ඉදිරිපත් කිරීමේ දෝෂයෙන් ඉවත්ව නම් ඒ වගේම ගර්හාවට ලක්වන්නේ නැතිව මම කොහොමද මේකට පිළිතුරු දෙන්නේ කියලා. ඔය කුකුස නිසා අනුරාධ ස්වාමීන් වහන්සේ වැඩම කළා බුදුරජාණන් වහන්සේ ළඟට. වැඩම කළා මෙන්න මෙහෙම මේ කාරණේ ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ එකපාරටම ඊට කෙලින් පිළිතුරක් නොදී ධර්මානුකූලව ඉතාම පුදුමන්දමේ ක්‍රමානුකූලත්වයකින් මේ අනුරාධ ස්වාමීන් වහන්සේට ඒ ධර්මාවබෝධය ලබා දුන්නා. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම කළේ ඉස්සෙල්ලාම ත්‍රිලක්ෂණ දේශනාවෙන් තංකින් මඤ්ඤසි අනුරාධ රූපං නිච්ඡං වා අනිච්ඡං වා. කුමක්ද අනුරාධ සිතන්නේ? නුඹ සිතන්නේ මේ රූපය නිත්‍යද අනිත්‍යද? ඉතින් ඒකට දෙන පිළිතුර අනිච්ඡං බන්ති. ඒ අනිත්‍යයි ස්වාමීනි. යං පන අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වා. යං යමක් අනිත්‍යද එය දුක්ද්ද සැපද? දුක්ඛං බන්ති. දුකයි ස්වාමීනි. යම් පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. යමක් අනිත්‍යද දුක්ඛද දුක්සහිතද ඒ වගේම වෙනස් වෙන ස්වභාවය ඇද්ද ඊය පිළිබඳව මෙය මගේය මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි දැකීම කල්පනා කිරීම සුදුසුද සුදුසුද කියලා යහන් නොහෙතං පන්තේ නැත කියලා ඒ කාරණේ පිළිගත්තා. එතකොට මේ පියවර තුනකින් වෙන බුදුරජාන් වහන්සේ මේ ධර්ම අවබෝධය ලබා දෙන්නේ මේ ප්‍රශ්නයට පිළිතුර දෙන්නේ මේ පළමුවෙනි පියවර. පළමුවෙනි පියවර වශයෙන් කළේ අර තථාගත ප්‍රශ්නයේ පැත්තකින් කියලා එක පාර්ශ්වම මේ ත්‍රිලක්ෂණ දේශනාවෙන් අනාත්ම ලක්ෂණය මතුගොල්ල දුන්නා. කල්ලන්නුතං සමනුදු මේක සුදුසුද කියලා අහනවා. අර අනිත්‍ය නම් දුක් නම් මේකද ආත්ම හැටියට සැලකීම සුදුසු නැහැ. ඒක පිළිගත්තට පස්සේ ඊළඟ ඊළාට දෙවෙනි පියවර. දෙවෙනි පියවර ඇත්ත වශයෙන්ම සම්මර්ෂණයක් වගේ. විදර්ශනා පැත්තටම යොමු වෙන එකක්. තස්මාතිය අනුරාධ යම්කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා උලාරිකං වා සුකුමං වා හීනං වා පන්විතං වා යම් දුරේ සම්පිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ වත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා රූපස්මින් නිබ්බින්දති නිබ්බිදා නිබ්බින්දං විරාජ්‍යති විරාගාභිමුච්චති ආදී වශයෙන් අන්න අරහත්ත්වයේ දක්වාම ප්‍රකාශ වෙන ඒ සම්මර්ෂණ විද්‍යාවක් බුදුරජාන් වහන්සේ එතෙන්දී ඉදිරිපත් කරනවා. ඒක අනාත්ම බව පිළිගත්තා නම් එහෙමනම් කරන්න තියෙන්නේ යම් රූපයක් අර ස්කන්ධ පහ ගැනම කියනවා. ඉස්සෙල්ලාම රූපස්කන්ධය ගැන කියන යම් කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්නං අතීත වූ හෝ වේවා අනාගත වූ වර්තමාන වූ පච්චුප්පන්නං අජ්ජත්තං ආධ්‍යාත්මික හෝ බාහිර හෝ අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා ඕලාරික හෝ සියුම් හෝ රළු හෝ සියුම් හෝ පොලාරිකං වා සුකුමං වා යම් දුරේ සම්තිකේවා දුර හෝ ළඟ හෝ කීන හෝ ප්‍රණීත හෝ අපනිතං වා යම් දුරේ සම්තිකේව සබ්බ ඒ සියලුම රූපය තන් නේතං මම එය මෙය මාගේ නොවේ මෙය මාම නොවේමි මෙය මාගේ ආත්මය නොවේ යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුතුයි. එහෙම දැකලා ඊළඟට ඒ පිළිබඳව නිබ්බිදා වෙති වෙනවා ඊළඟට විරාගය ඊළඟට ඉන්ද්‍රිය මුක්තිය අරහත්ත්වයේ දක්වාම එතන ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරලා ඉවර නම් එතකොට ඔන්න දෙවෙනි පියවර. ඔන්න ඊළඟට තුන්වෙනි පියවර වශයෙන් ඊළඟට බුදුරජාන් වහන්සේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරනවා මේ අනුරාධ ස්වාමීන් වහන්සේට. දැන් මෙහි විදිහට මේ විමුක්ත වුණු පුද්ගලයා පිළිබඳව කල්පනා කරලා බලනකොට තංකින් මඤ්ඤසී අනුරාධ රූපං තථාගතෝති සමනුපස්ස ඊළඟට අහනවා රූපේ තථාගත හැටියට උඹ හිතනවද? දැන් මේ විදිහට විමුක්ත වුණු පුද්ගලයා පිළිබඳව ඒ තනත්තාගේ රූපය ඒ පුද්ගලයා තථාගත නමින් දැන් ඉතින් හැඳින්වෙන්නේ ඒ විමුක්ත වූ ඒ පුද්ගලයා ඒ තථාගත වශයෙන් මේ ව්‍යවහාර කරන්නේ රූපයටද? රූපං තථාගතෝ නැත කියලා ප්‍රකාශ පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම වේදනාවටත් නෙවෙයි. සංඥා සංඛාර විඥාන ආදී එක ස්කන්ධයකටවත් නෙවෙයි තථාගත කියලා කියන්නේ. ඊළඟට අහන බුදුරජාණන් වහන්සේ රූපස්මින් තථාගතෝති සමනුපස්සති. ඒ වගේම වේදනාය සංඥාය ආදී වශයෙන් රූපය තථාගත හැටියට නුඹ බලන්නේ එක හරි නැත්නම් රූපය තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා කල්පනා කරනවා. නැත්ත කියලා ඒකටත් පිළිතුරු දෙනවා. එහෙමනම් ඊළඟට අහන ප්‍රශ්නේ අඤ්ඤතර රූපා තථාගතෝති සමනුපස්සති. රූපයෙන් පිට තථාගත කෙනෙක් ඉන්නවා කියලා හිතනවාද? ඒත් නැත. මේ රූපය ගැන කියන වගේම වේදනා සංඥා ආදී අනිස්කන්ධ ගැනත් කිය වෙන බව හිතා ගන්න ඕනවා. එතකොට දැන් මේ හතර තුන් ආකාරයකින් මේ විදිහට කිව්වා. ඊළඟට හතරවෙනි ආකාරයට ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේ අරූපී අවේදනෝ අසඤ්ඤේ අසංඛාරෝ අවිඥානෝත නැත්තික්ත. ඒ කියන්නේ රූපය නැති වේදනාව නැති සංඥාව නැති සංස්කාර නැති විඥානයක් නැති කෙනෙක්ද මේ තථාගතයා? ඒකත් නෙවෙයි කියන්නේ. ඔය ප්‍රශ්න හතරටම නැත නැත කියලා පිළිතුරු දෙන්න නැත නැති ස්වාමීන් කියලා. ඔන්න ඊළඟටයි නිගමන පාඨය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ධර්මයේම ධර්මානුකූල නිගමන පාඨය. එත්තතේ අනුරාධ දිත්තේව ධම්මේ සත්‍යතෝ තේතෝ තථාගතේ අනුපලබ්භ්‍යමානි. කල්ලන්නුතං වෙය්‍යාකරණං යෝසෝ ආවුසෝ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්ති පත්තෝ තං තථාගතෝ අඤ්ඤත්‍රිමේ චතුරිඨානි පඤ්ඤාපියමානෝ පඤ්ඤාපි. අනුරාධය මෙහිදී මේ කාරණයෙහිලා යත්තතේ අනුරාධ දිත්තේව ධම්මේ දිටු දැමියෙහිදීම විලෝදී මේ ජීවිතයේදීම සත්‍යතෝ තිහෙතෝ තථාගතේ අනුපලබ්භ්‍යමානි. සත්‍ය වශයෙන් ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙකු නොලැබෙන කල්හි අනුපලබ්ධ්‍යමාන මේක කෙනෙකුට බය හිතෙන කියමනක් භව තෘෂ්ණාව ඇති ඇයිද වැඩියත් බය හිතෙන විදිය මහා භයානක කියමනක් තථාගත අනිත් කොයි එක නැත්නම් තථාගතයන් වහන්සේ නැති කිව්වොත් මහා බයක් ඇති වෙනවා එතකොට නමුත් මෙතන කියවෙන්නම් ඒක වගේ අනුපදිත්‍යව ධම්මේ සත්‍යතෝ තේතතෝ ඇත්ත වශයෙන් තථාගත කෙනෙකු නොලැබෙන කල්හි කල් අනුතම් වෙය්‍යාකරණ නුඹ අර කලින් අර අර අන්‍ය තීර්ථකයන්ට දුන්න පිළිතුර හරියද කියලායි මේ අහන්නේ. කල්ලන්නත් අර විදිහට විවරණය කිරීම හරියද කියලා ඒ අර අනුරාධ ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුරයි බුදුරජාණන් ශ්‍රී ලංකට කියන්නේ. අර අර කියාපු අර හෝති තථාගතෝ ආදී සතර ආකාරයෙන් පිට යම්කිසි ආකාරයකින් පිළිතුරක් ගිය හැකියි කියලා. අර අර තීර්ථකෙන් අර hina වෙලා අර උපහාසයට නගලා නැගිටලා ගියේ ගියේ යම්කිසි හේතුවක් ඇතුවයි. මක් නිසාද? අර චතුෂ්කෝටි ප්‍රශ්නයේ ස්වභාවය කොයිතරම්ද කියතොත් එයින් පිට තථාගත කෙනෙක් පිළිබඳව විවරණයක් කරන්න ඉඩක් නැහැ. ඒක කොන් හතරෙන් ඉවරයි ඒක. ඒක නිසා ඒ අර ඒ තීර්ථකෙන් මේ මෙච්චරවත් කාරණයක් දන්නේ නැහැ කියලා කියනවා වගේ නැගිටලා ගියේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ අර තීර්ථකෙන්ගේ ඉදිරිපත් කළ ඒ උපහාසයේ සහේතුක බවයි මෙතනින් මේ ඔප්පු කරන්නේ. අර අනුරාධ ස්වාමීන් වහන්සේට හේතු ගන්වන්නේ නුඹ දුන්න පිළිතුර හරි නැහැ. අර හතර ආකාරයෙන් පිට තථාගත කියන වචනයත් උපකාර කරගෙන විවරණයක් දෙන්න බෑ මේකට. එත්තතේ අනුරාධ මක් නිසාද මරණින් මත්තෙහි තථාගතයන් වහන්සේ වෙයි නොයි කියලා කියන්න කලින් මෙල මේ දිටු දෙමියයිද මත තථාගත කෙනෙක් නැහැ විත්‍යව ධම්මේ සත්‍යතෝ තුසු එතකොට ඒ අර අනුරාධ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා ඒක බුදුරජාණන් වහන්සේ අහන්නේ නුඹ කලින් දුන්න පිළිතුර හරිද කියලානේ නෝ හේතං පන්ති මම මේ කලින් දුන්න විවරණය වැරදි කියලා පිළිගත්තා ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ සාදු සාදු අනුරාධ පුබ්බේචාහං ඒතරහිච්ච දුක්ඛං චේව පඤ්ඤපේනි දුක්ඛස්සච නිරෝධං බොහොම සාදු කියලා එක අනුමත කරලා අනුරාධ ඉස්සරත් දනු පෙරත් දනු මම දේශනා කරන්නේ මෙච්චර දුක්ඛං චේව පඤ්ඤපේනි දුකක් සහ දුක්ඛ නිරෝධයක් පමණක් මම පනවාලා මගේ සත්‍ය දේශනාව මෙච්චරයි චතුරාර්ය සත්‍ය දේශනාවයි ඔය තථාගත සත්‍ය උග්ගල ආදී ඒවා ඒ ප්‍රඥප්ති පමණයි එතකොට මෙන්න මේක සමහර විට මේ කෙනෙකුට මහ බය හිතෙන කියමනක්. අපි ඉස්සෙල්ලා බලමු මේ ටිකක් හරි ඉඳ තියෙනවද මේ තථාගතයන් වහන්සේ දේරගන්න කියලා. දැන් මේ උපලබ්ධති කියන වචනේ මෙතන තියෙන ලොකුම ගැටලුව. උපලබ්ධති කියන එකේ අර්ථය සමහර අය ඇත්ත වශයෙන් පරිවර්තනයත් කරනවා. මේ උපලබ්ධති කියන එක ඉන්නව නමුත් සොයා ගන්න බෑ. ලැබෙන අර උපලබ්ධති කියන වචනේ අර්ථය ඇත්ත වශයෙන් තථාගත කෙනෙක් සිටිනවා. නමුත් අපිට සොයා ගන්න අමාරු තමයි තියෙන්නේ. ওই විදිහ අර්ථයකුත් දෙනවා. මේ උපලබ්ධති කියන වචනේ නිරුක්තිය අපේ අර්ථය අපි ඉස්සෙල්ලා විමසලා බලමු. ඒකට හොඳ නිදර්ශනයක් තමයි ඔය සංයුත්තනිකායේ සඝාතක වග්ගයේ එන වජිරා සූත්‍රයේ, ඒ කියන්නේ වජිරා රහත් මෙහිණිය මාරයාට කියන දේශ ප්‍රකාශ කරන එක්තරා ධාතාවක්, එක්තරා අභියෝග ධාතාවක් වගේ. කින්නු සත්වෝති පච්චේසි මාර දිච්ච ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝයං නෛද සත්වෝපලබ්ධති. මාරය කුමක් නුඹ මේ සත්වයා හැටියට සලකන්නේද? මේක නුඹගේ දෘෂ්ටිගතයක් පමණක් නොවේද? මාර දිච්ච ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝයං මෙය හුදු සංස්කාර ගොඩක් පමණයි. නෛද සත්වෝපලබ්ධති. මෙහි සත්වයෙක් නොලැබේ. එතන නූපලබ්ධති කියන එක හොඳටම පැහැදිලි නොලැබේ කියන එක. සත්වයෙක් ඉන්නවා සොයා ගන්න බැහැ නෙවෙයි. එතකොට මේනුත් අපිට පේනවා මේ නෛද සත්වෝපලබ්ධති. ඒ වගේම තවත් ඕනනම් ඉදසුණක් අපට හමු වෙනවා පුරා භේද සූත්‍රයෙන්. ඒ ත්‍රහතන් වහන්සේලා පිළිබඳව නතස්ස පුත්තා පසවෝවා කෙත්තං වත්තුං නවිජ්ජති අත්තං වාපි නිරත්තං වා නතස්මින් උපලබ්ධති. ඒ රහතන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරනවා ඒ රහතන් වහන්සේට ඒ උපශාන්ත මුනිවරයාට පුත්‍රයෝ හෝ ගෙරිසරක් හෝ නැත, ඒ වගේම කෙත් වතු ආදියක්ද නැත, අත්තං වාපි නිරත්තං වා අල්ලගත්තු දෙයක්වත් නැහැ, අතහැරි දෙයක්වත් නැහැ, අත්තං වාපි නිරත්තං වා නතස්මින් උපලබ්ධති. උන්වහන්සේ පිළිබඳව අල්ලාගත් දෙයක් හෝ අතහැරි දෙයක් හෝ නැත, අද්වේතාමී ද්වේතාවින් මිදීම එතනින් ප්‍රකාශ වෙන්නේ. එතකොට මේනුත් අපට පැහැදිලිනවා මේ උපලබ්ධති කියන්නේ ඇත්ත වශයෙන්ම නැති කියන අර්ථය, නොමැත කියන අදහසයි. එයින් අපට පැහැදිලි වෙනවා දැන් බුදුරජාණන් මේ සතර කොන් ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු නොදී මේවා පැත්තකට කළේ. පිළිතුරු දෙන්න පුළුවන් අවබෝධයක් තියෙද්දිත් ඒක නිවනට අනවශ්‍ය නිසා නෙවෙයි. කාටද කියන්න පුළුවන් මරණින් මතු රහතන් වහන්සේ පිළිබඳ තත්ත්වේ නිවනට අදාළ නොවනවයි කියලා. ඒක නිසා නෙවෙයි. නමුත් මේ ප්‍රශ්නවලම තිබෙන යම් කිසි මිත්‍යා ස්වරූපයක් නිසා මේ ප්‍රශ්න කරුවන් මේ තථාගත වචනයෙන් අදහස් කළේ මේ සත්‍යයේ කලේ කියන අදහසයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා මේ සත්පුද්ගල සංඥාව එහෙම පිටින්ම මිත්‍යාව. ඒකට ඉඩ තිබෙනවා ඒ මිත්‍යා වුණාට මොකද? ලෝකයා මිත්‍යා ලෝකයක අසත්‍ය ලෝකයක ජීවත් වෙන නිසා එක්තරා බැඳීමක්. ඒ අල්ලගත්තු එක නිසාම මේ පිළිබඳව යම් කිසි බැඳීමක් තිබෙනවා. ඒක නිසා ලෝකයා මේ මමයේ මාගේ එහෙම නැත්නම් සත්පුද්ගල ආදී වශයෙන් මේ වචන පාවිච්චි කරනකොට ඒක තනිකර ව්‍යවහාර මාත්‍රයක්ම නොවේ. ඒක ඒ ලෝකයාගේ සත්‍ය මට්ටමින් සත්‍යයි. නම් රහතන් වහන්සේලා පිළිබඳව අර විතත අර තත තත්වයට පැමිණි රහතන් වහන්සේලා පිළිබඳ ඇත්ත වශයෙන් මේක නිකම ප්‍රඥප්තියක් පමණයි. ඒක ප්‍රඥප්ති තත්වයටම පමණපත් වෙනවා. අර උපමාව අපි තව දුරටත් කල්පනා කරලා බැලුවොත් මේ උපමාව අපිට හිතා ගන්න පුළුවන් අර මහා සමුද්‍රියක් දියසුඩියක් පිළිබඳ උපමාව. දැන් රහතන් වහන්සේලාගේ තත්වය හරියට අර යටින් නැතර වුණු දියසුඩියක්ක මතු පිට වටේ නිදැල්ලේ පාවෙමින් තිබෙන අතු වීති කොළ රොඩු ආදියක් වගේ පංචස්කන්ධය රහතන් වහන්සේලාගේ පංචස්කන්ධය නිදැල්ලේ ඔහේ පාවෙවි තියෙනවා. මේක දකින කෙනෙක් අත දික් කළා කියන අන්න රහතන් වහන්සේ අන්න බුදු කෙනෙක් කියලා අන්න තථාගත කෙනෙක් කියලා. මොන විදිහ තත්වයක් තියෙන්නේ? අන්න ඒක නිසායි එතකොට අර සත්‍ය ප්‍රඥප්තිය මුලින්ද අගටම එක හිම්පිටින්ම බුදුරජාණන් වහන්සේ පිළිනොගන්න දෙයක්. ඒ පිළිනොගන්න බවත් මේ මෙතන සත්ව කියන අදහස ඒ සත්ව පුද්ගල කියන අදහස ඇත්ත වශයෙන් සූත්‍රවල සඳහන් වෙනවා බොහෝ තැන්වල. දැන් අට්ඨාරිය පුද්ගල කියන තැන්වල පුද්ගල වචනේ වැඩිලා තියෙනවා ඒ රහතන් වහන්සේ පිළිබඳව. ඒ වගේම සත්ව කියන වචනත් සමහර තැන්වල ඒ ව්‍යවහාර වශයෙන් යොදලා තියෙනවා. ඔය අග්ගප්පසාද සූත්‍ර ආදී යාවතා වික්‍රේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝ ආරූපිනෝ ආසඤ්ඤිනෝ ආසඤ්ඤිනෝ අනිව සංඥානා සංඤිනෝ තථාගතෝ තේ සංඝංගං අග්ගංඛායති අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් යම් තාක් ලෝකේ සත්‍යෙ වේද රූපී අරූපී සංඤ්ඤා සංඤ්ඤිනේව සංඤ්ඤිනා සංඤ්ඤී වාදී ඔය ඒ සත්වයින් අතර තථාගතයන් වහන්සේම ශ්‍රේෂ්ඨේ. අනේ බං තැන්වල සත්ව කියන එකත් යොදලා තියෙනවා. ඒ කොයි විදිහට යෙදුවත් නමුත් අර ඒ ලෝකයාගේ වචනින් ප්‍රකාශ කරන්නේ ඇත්ත වශයෙන්ම මේ සත්වයා සත්වයේ මෙතන නෑ. මේ සත්ව අපි අර ලෝකය ගැන ලෝක කියන වචනයට බුදුරජාන් වහන්සේ දුන්න නිරුක්තියක් ගැන අමුතු අලුත්ම නිරුක්තියක් ගැන අපි කලින් දේශනාවේදී සඳහන් කළා. ඒ වගේම මේ සත්ත කියන වචනයට බුදුරජාන් වහන්සේ අමුතු නිරුක්තියක් දීලා තියෙනවා. රාජ සංයුක්තියේ රාජ ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක අසනවා ප්‍රශ්නය. සත්වෝ සත්වෝති භන්තේ උච්චති චිත්තාවතානුකෝ භන්තේ සත්වෝති උච්චති. මේ සත්වයා සත්වයා කියලා කියනවා කෙතකින්ද කෙනෙක් සත්වෙක් වෙන්නේ? සත්වයා කියලා කියන්නේ මක් නිසාද? ඒක නිරුක්තියක් අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රූපේ කෝරාද යෝ ඡන්දෝ යෝ රාගෝ යානන්දිත්‍යා තණ්හා తත්‍ර සත්වෝ తත්‍ර විසත්වෝ తස්මා සත්වෝති උච්චති. රාද රූපය පිළිබඳව යම් යෝ යම් ඡන්දයක් යම් රාගයක් යම් නන්දියක් යම් තණ්හාවක් වේද ඒ රූපය පිළිබඳව ඇලුනේ වෙසසින් ඇලුනේ අර සත්ත කියන වචනේ එතන එක්තරා විදිහක අර වචනෙට ප්‍රාස හැටියට ගැළපෙන හැටියට බුදුරජාණන් වහන්සේ නිරුක්තිය දෙන්නේ. විසත් සත්ත කියලා කියන වචනේ අර්ථ දෙකක් තිබෙනවා. සත්වයා කියන අපි සාමාන්‍ය වෙයි ප්‍රකාශ කරන අදහස වගේම ඇලුනු කියන අදහසත් පාලියේ ඒ ඇලෙන සත්ත කියන වචනේ සජ්ජති කියන්නේ ඇලෙනවා. එතකොට මෙන්න මේ සජ්ජේති කියන ඇලීම කියන අර්ථය අනුවයි බුදුරජාණන් වහන්සේ මෙතන නිරුක්තිය දෙන්නේ. අර ලුජ්ජති පලුජ්ජති දුදු වේනුයි පළුදු වේනුයි ලෝකේ නම් කිව්වා වගේ මෙතන ඇලුනේයයි සත්‍යාවේ ඇලුනේයයි වෙසසින් ඇලුනේයයි යනු සත්‍යාවේ සත්වෝ විසත්වෝ తස්මා සත්වෝති උච්චති. එහෙනම් ප්‍රකාශ කළා ඒ සූත්‍රයේ ඊළඟට එක්තරා පුදුම විදිය උපමාවකුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර කුඩා දරුවන් සේතාතිරාජ කුමාරකාවා කුමාරිකාවෝ ආදී වශයෙන් කුඩා දරුවන් දැරියන් පස් ගෙවල් වලින් සෙල්ලම් ගෙවල් කියන එකමයි සෙල්ලම් ගෙවල් පස් වලින් ගෙවල් හදාගෙන ඒවා පිළිබඳව සතුට ඒවා පිළිබඳව රාගය ඇල්ම ප්‍රේමය අපිපාසය ආදී ආසාව අතීතා ඒවා සමග ඒ සෙල්ලම් ගෙවල් එක සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් ඇත්ත හැටියට සලකනවා. ආලයන්ති කේලායන්ති ධනයන්ති මමයන්ති ඒවා පිළිබඳව ඇලුමක් ඇති කරගන්නවා. ඒවා පිළිබඳව ඒ සමග ක්‍රීඩා කරනවා. ඒවා ධනය හැටියට වටිනා දෙයක් හිතේ සලකනවා, මවායනය කරනවා මගේ කියලා කියා ගන්නවා. නමුත් යම් අවස්ථාවක අර රාග ද්වේෂ ඡන්ද නන්දි ආදී ඉවත් වුණා නම් අන්නේ බඳු අවස්ථාවේ අර දරුවන් මොකද කරන්නේ? ඒ නුවණ මොහු කරා ගියාම අතින් පයින් අර පස් ගොඩවල් වලට ගහලා ඒවා විසිරුවලා විනාශ කරනවා. ඊළඟට ඒ කණුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඒව මේ කෝ සාද තුම්මේ රූපං විකිරත විධමත විද්ධංසේත විචීලනිකං කරෝත තන්නක්ඛාය පටිපද්‍යත. ඒ වගේම වේදනාව සංඥාව එසේම රාජ නුඹලා රූපය විසිරුවලව විනාශ කරවා විධමත විද්ධංසේත විචී නැවත ක්‍රීඩා නොකළ හැකි තත්වයකට පත් කරව විචීලනිකං කරෝත තන්නක්ඛාය තන්නක්ෂය කිරීම සඳහා පිළිපදුව. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව ඊළඟට ඊට අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. මක්නිසාද තණ්හක්ඛයෝ හි රාග නිබ්බාණ. මක්නිසාද රාග තණ්හාව ක්ෂය කිරීමම නිවනය. අදට මෙතනින් අතර කරනවා දේශනය. එත්තාවතා චම්මේ සම්පතං සම්පතං.